සාධනාවක් පවත්වන. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අස්නාවන්ත පින්වත්නි, අපේ වෙලාවේ තව කෙනෙක් දුන් දෙයින් යතුණු වෙලාවක් ඒ සඳහා ඒ අයට දන් දුන් නැත්නම් වෙනුවෙන් මෙත් වඩලා සිත් පතනේක සියුතුකමක් වගකීමක් වගේම නයින් නිදහස් වෙලා අනනුසුක විඳින්න පුළුවන් වෙනවා. අච්චරා සංඝාත මත්තම් පිචේ විඤ්ඤෝ අග්නිඛන්දෝපම සූත්‍රය දේශනා කරලා දායකයාගේ අනුන්ගේ සිව්පසේ පරිහරණය කිරීමේ ඇති භයානකකම පෙන්නලා දුන්නු වෙලාවේ සමහර ස්වාමීන් වහන්සේලාට ලේවමනිය වුණා. බොහෝ පන්සල් පාළු වුණා, භික්ෂුන් වහන්සේලා සිවුරු ඇරගියා. ඒ වෙලාවේ පන්සල් හිස්සෙලා පාළු වෙලා තියෙන බව දැක්ක බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් විමසුවා. ආනන්ද කුමී ස්ථානවල සිටි භික්ෂුන් ස්වාමීන් අග්ගිකන්දෝ සූත්‍ර දේශනාවෙන් පස්සේ බොහෝ දෙනා යන්න ගියා. උන්වහන්සේට සංවේගයක් ඇති වෙලා උන්වහන්සේ දේශනා කළා මේ අච්චරා සංඝාත කියලා සූත්‍ර කීපයක්. ඉන්නේ සූත්‍රයක සඳහන් වෙනවා යම් කෙනෙකු දන් වළඳලා සිව්පසය පරිහරණය කරලා අසුරු සෙනක් ගසන වෙලාවක් හරි ඔවුන් කෙරේ මෙත්සිත් වඩනවා නම් ඔවුන් ණය නැහැ කියලා. ඒ ලැබූ ආහාරයට ලැබූ සිව්පසයට ඒ මොහොතක නමුත් මෙත්සිතක් පහළ කර ගැනීම ණය ගෙවෙනවායි. ඒ නිසා ඒ දන් දුන් දායක පින්වතුන්ට ණය ගෙවන්න නෙවෙයි, එයාට සිත් පතන මෙත් පදලා සියලු ලෝක සතුන් කෙරෙහි මෛත්‍රී සිත පහළ කර ගැනීම ලොකු පින්කමක්. ලෝකේ කවුරු තමන් එක්ක තරහ වුණත් තමන් තුල තරහක් වෛරයක් නැත්නම් ඒ තරහයි නැති හිතක් ඇති කෙනාට සංසිඳීම සැනසෙල්ල තියෙනවා. එනිසා මේ ලෝකේ අපි කාට කාට සැනසිල්ලේ ජීවත් වෙන්න නම් මෛත්‍රී සිතක් ඇති කරගන්න එක ලොකු ප්‍රයෝජනවත් වෙනවා. එනිසා ගැටෙන අරමුණු වලින් පිරිච්ච ලෝකයේ තුල නොගැටි ඉන්නට පුළුවන් නම් ඒක මේ ලෝකයේ තුල ලොකු උදාර ශක්තියක් වෙනවා. එනිසා අපි මේ වෙලාවේදී එක වෙලාවක් මෛත්‍රිය වඩලා මෙත්සිත් වඩලා ලෝ සතුන් කෙරෙහි ඒ උතුම් ගුණ බර සිටින් සෙත් පතමු. දැන් කවුරුත් උදානම් වෙලා උතුම් වූ ගුදුරු වෙනට සදහම් රුවන්ට මහා සංගරු වෙනට ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවා. ඒ සූවිසි අනන්ත ගුණ බල මහිමයෙන් මටත් ලෝ සතුන්ටත් සැපතක් ශාන්තියක් යහපතක් නොවේවා කියන මෙත් සිත් අතුරුවම මන වෛර නැත්තෙක් වෙන්වා. මම තරහා නැත්තෙක් වෙන්වා.
Thank you.
අහිතවත් සියල්ලෝම වෛර නැතු Thank you. තව පැය භාගයකට වැඩිය එකක් වෙලාව අරගෙන ගැටළු තැන් අසාගත යුතු තැන් විස්තර කරගත යුතු තැන් අත්‍යවශ්‍ය තැන් ටික සා දැනගන්න අවස්ථාවක් උදා කරනවා. මහා මාර විතර වෙනකොට ඉවර කරගන්න වෙයි. හොඳයි. අපි දැන් නැවත දවල් කාලේ නතර කරපු තැනට ඒ නිදර්ශන ටිකට ගිහිල්ලා ඩයික්මනින් චතුරාර්ය සත්‍ය මවදී මතක් කළානේ. කවුරු බණ කිව්වත් වැඩක් නැහැ. මාර්ගයේ පෙන්වුවට වැඩක් වෙන්නේ නැහැ. අතහරින්න කියලා චතුරාර්ය සත්‍ය ගැලපෙන්නේ නැත්තම් රාග දේශ මොහ දුරු වෙන්නේ නැත්තම් පටිච්චසමුපාදයට ගැලපෙන්නේ නැත්තම් අතහරින්න ඕන කිව්වනේ. ඒ නිසා අපි මේ දවස් කීපයේ කියපු ටික ඒ සඳහා ගැලපුමක් වෙනවද කියලා විමසා බැලීමක් කරලා ඔය දැන් උදේ අපි ගත්ත නිදර්ශන ටිකත් එක්ක අලුතින් කිය යුතු කරුණු නතර කරලා මේ දින කීපය තුල කතා කළ දේ තුල තව අත්‍යවශ්‍යයෙන් විමසා ගත යුතු දේ විමසා ගන්නට අවස්ථාව සලස්වා දෙන්න. දැන් හොඳයි අර අරමුණු කීපය ගන්න නැවත හිත දිහා බලන්න. වටාපත මල දැනගෙන ටිකක් අපි ගත්තේ එතෙන්ට හිත ගන්න. දැන් ඔන්න අපිට බලන්න දැන් වටාපතක් දැන ගැනීමක් තියෙනවා, මලක දැන ගැනීමක් තියෙනවා. තව තවත් අරමුණු ගත්තනේ බලන්න. දැන් අපිට ලැබිලා තියෙනවාද ස්කන්ධ ටික? ස්කන්ධ ටික හම්බෙලා නැහැ. අපිට මලක් හම්බෙලා තියෙන්නේ, අපිට වටාපතක් වෙලා තියෙනවා. අනිත් අනිත් තම තමන් ගත්ත නිදර්ශන ඒ නමින් හම්බ වෙලා තියෙන ස්කන්ධ ටික පේන්නේ නැහැ. ස්කන්ධ ටික වෙහිලා ස්කන්ධ පේන්නේ නැහැ. මේ දැනගැනීම සම්මතයම ප්‍රකට වෙලා පේනවා. දැන් බලන්න හොඳටම ආයතනේ පේන්නේ, ස්කන්ධ පේන්නේ, ධාතුව පේන්නේ නැහැ. අපිට පේන්නේම මල රටාපත දැනගැනීමම ප්‍රකට වෙලා හඳුනගන්න එතන. උදාහරණයක් හැටියට කිව්වොත් අපි මෙහෙම හිතන්න, මැටි පිඩක් ගත්තොත් ඒකට ඉල්ලුමක් තියෙනවද, වටිනාකමක් තියෙනවද? මැටි පිඩක් අතට අරගෙන අපි කිව්වොත් මේකට ඉල්ලුමක් ලන්සුවක් තියන්න කියලා, කාගෙවත් ඉල්ලුමක් නෑ, වටිනාකමක් නෑ. ඇයි ඒ? මැටි නිසා. හැමතැනම තියෙන, හැමතැනම හැම පොළොවේම තියෙන නිසා වටිනා. මැටි වලට ඉල්ලුමක් නෑ. හැබැයි ওই මැටි කුලියම අපි පොඩ්ඩක් ආකෘතිය වෙනස් කරනවා. ආකෘතිය වෙනස් කළාම දැන් මැටි පේන්නේ, හාවික්ක පේනවා. දැන් මැටි පේන්නේ, හාවික්ක පේනවා. ඒ මැටි කුලියම පොඩි වෙනසක් කළේ. මැටි කුලියම දැන් මොකද්ද වුනේ? පේනන ස්වභාවය විතරක් වෙනස්. මැටි විතරයි මෙතන තියෙන්නේ. වෙනස මොකද්ද තියෙන්නේ? පේනන ස්වභාවය විතරයි. මැටි කුලියමයි ආයතුරු කිසි දෙයක් එකතු කළේ නැහැ. පේනන ස්වභාවය ආකෘතිය විතරයි වෙනස් වුනේ. වෙනස් වෙච්ච තැන, ආකෘතිය වෙනස් වෙච්ච තැන දැන් මැටි පේන්නේ නැහැ. දැන් පේන්නේ මොකද්ද? හාවික්ක. දැන් මොකද තියෙන්නේ? ඉස්සෙල්ලා මැටි වලට ඉල්ලුමක් තිබුණ නැති වුණාට දැන් සල්ලි දීලා හරි ගෙනියන්න කැමති. ගෙදර ගෙනියන්න කැමති. දෙන්නේ නැත්නම් බලෙන් හරි ගන්න කැමති. දැන් මැටි වලට තිබුණු නැති ඉල්ලුමක් දැන් ආවි කොහොමද? මොකද්ද වෙනස මෙතන තියෙන්නේ? අලුතෙන් වෙනසක් වුණේ පෙනෙන ස්වභාවයේ විතරයි. දැන් අපි රැවටිලා තියෙන්නේ වටිනාකමක් ගොඩ නැගුණේ මැටිවලටද ඒ තුල මැවුණු ස්වභාවයටද? මැවුණු ස්වභාවයට. පැහැදිලිනේ? දැන් බලන්න ඔය හිත ඇතුලෙන් දකින ඔය අරමුණෙත් ස්කන්ධ ටික පේන්නේ නැහැ. මැවුණු ස්වභාවය වටාපත මල දැන් අපි වටිනාකමක් ඇලුම් කරන්න, තණ්හා කරන්න, ආසා කරන්න, මිලදී ගන්න අවශ්‍යතාවයේ දැනුනේ ස්කන්ධ ටිකටද පෙනෙන ස්වභාවයටද? මැටිවලටද පෙනෙන ස්වභාවයටද? එහෙනම් අපි ඇතුළතත් පිටතත් හැමතැනකම රැවටෙන්නේ පෙනෙන ස්වභාවයටයි. ආවට ඇලුම් කරනවා. දැන් මේ මැටි ගුලියම තව ටිකක් වෙනස් කළාම අපිට මැටි පේන්නේ, හාව පේන්නේ නැත්නේ. ඇතෙක් අලියෙක් පේනවා. තවත් ටිකක් වෙනස් කළොත් මැටි පේන්නේ නැත්නේ, හාව පේන්නේ නැත්නේ, අලිය පේන්නේ නැත්නේ, කලගෙඩියක් පේනවා. ඒ මැටි ටිකම තව ටිකක් වෙනස් කළොත් මැටි පේන්නේ, හාවත් පේන්නේ, අලියත් පේන්නේ, කලියත් පේන්නේ, ප්‍රතිමාවක් පේනවා. බලන්න එකම ධාතුව වෙනස් උනේ පෙනෙන ස්වභාවයේ විතරයි. පෙනෙන ස්වභාවයේ පෙනෙන හැඩයේ වෙනස විතරයි උනේ. හැඩය වෙනස් වෙන්න නමත් වෙනස් වෙනවා. දැන් අර රවුමට තියෙනකොට ඒකට කිව්වා නැටි ගුලියක්. ඒක තව විදිහකට හැඩගැන්වුවාම ඒකේ ආකෘතිය හැඩය වෙනස් වුණා, නමත් වෙනස් වුණා. හාවෙක් කිව්වා. ඒකම තව විදිහකට වෙනස් කළාම හැඩය වෙනස් වුණා, නම වෙනස් වුණා. ඒතෙක් වලියෙක් කිව්වා. ඒ මෙති ගුලියම තව විදිහකට වෙනස් කළාම කලගෙඩියක් කිව්වා. නමත් වෙනස් වුණා, හැඩයත් වෙනස් වුණා. ඒ මෙති ගුලියම ආපහුගලි කරලා වෙනස් විදිහකට හදුවාම ප්‍රතිමාවක්. දැන් බලන්න මේ හැම තැනකම තියෙන ප්‍රතිමාව ළඟත්, කලගෙඩිය ළඟත්, එතා ළඟත්, හාව ළඟත්, මැටි ගුලිය හැම තැනකම තියෙන්නේ මොකද්ද? එකම ධර්මතාවයේ මැටි. ඇත්ත මැටි. මැටි ඇති තැන එක එක ස්වභාවයෙන් මෙවි පෙනී ඉඳලා තියෙනවා. දැන් අපි රැවටිලා තියෙන්නේ මැටි වලටද පෙනෙන ස්වභාවයටද කියන එක පැහැදිලි. තණ්හාව ඇති වෙන්නේ කො මැටි වලට තණ්හාව උපන්නේ නැහැ, මිලදී ගන්න හිතුනේ නැහැ. ඒක හැඩේ වෙනස් වෙච්ච ගමන්ම අනේ ලස්සනයි. සූඛාවෙක් විතර ගෙනියන්න හොඳයි කියලා හිතනවා. දැන් බලන්න තණ්හාව ආසාව ඇති වුණා. අර සත්‍ය සංකල්පයකට එක. එහෙත් අර එපා කියපු තැන තිබුණු වැටි ටිකමයි තියෙන්නේ. වෙනස හැඩය ආකෘතිය සමනයි. එහෙනම් මෙන්න මේ ධාතුව එක එක හැඩයට එක එක ආකෘතිය තුල පිහිටනකොට එක එක දේ මැවෙන්න පුළුවන්. දැන් එකම වැටි ගුලිය එක එක දේවල් මවලා පෙන්වන්න පුළුවන්. මොන රූපයෙන් පෙනුණත්, මොන ස්වරූපයෙන් පෙනුණත් පෙනෙන දේ තුල තියෙන ඇත්ත මොකද්ද? මෙටි. යථාර්ථයේ මෙටි. එහෙනම් දැන් අපි ඔය හිතෙන් දකින මලක් කියලා දකින, හාවෙක් කියලා දකින, වටාපත කියලා දකින, හාමුදුරු කියලා දකින, බුදුහාමුදුරු කියලා දකින ඔය ඔබ ඇති කරගත් අරමුණු ටික බලන්න. ඔය මොන ස්වරූපයෙන් බලලා නම් පණවගෙන තිබුණත් ඔය අරමුණු පහේදී ඒ පහේම යෙදিলা තියෙන්නේ මොකද්ද? මන ආයතනේ, ධම්මායතනේ, මනෝ විඥානේ, මනෝ ස්පර්ශ වේදනා සංඥා එකම ස්කන්ධ ටික එකම ධර්මතාවය හැමතැනකම යෙදුනේ. හැබැයි පෙනෙන ස්වභාවය වෙනස් වුණා. ස්වභාවය වෙනස් වෙන්න වෙන්න පනවපු නම සම්මතියක් වෙනස්. දැන් එක්ක මේක ඇතුළතින් තේරුම් ගන්න, එක්ක මේ පිටතින් තේරුම් ගන්න මොකද්ද වෙන්නේ කියලා. කැමති තැනකින්, පහසු තැනකින්, සරල තැනකින් තේරුම් ගන්න මෙතිගුලියක් ළඟ වටිනාකමක් ගොඩ නැගෙනවා නේද කොහොමද ඒක වෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ වෙන්නේ. එතන මැටි යෙදিলা තියෙනවා, මෙතන ස්කන්ධ ධාතු ආයතන යෙදিলা තියෙනවා. ස්කන්ධ ධාතු ආයතන යෙදුණු තැන ආවෙක් පේනවා, වටාපතක් පේනවා, මලක් පේනවා, කෙනෙක්ව පේනවා, නිනොයිත්තේ නානාවිධ දේපි. දැන් තේරුම් ගන්න අර මැටි තිබුණු තැන පෙනෙන ස්වરૂපයේ විතරයි වෙනස් වෙන්නේ. පෙනෙන ස්වභාවයේ විතරයි වෙනස් වෙන්නේ. නමුත් ඒ හැම තැනකම යෙදিলা තියෙන්නේ. දැන් ඒ ස්වභාවය වෙනස් වුණත්, නමය වෙනස් වුණත් හැම තැනකම ඇති දේ මැටි, නොවටිනා දේ. එහෙනම් දැන් ඔබ ගත්ත අරමුණු පහේම බලන්න. දැන් දැනගැනීම් ස්වභාවයන් පහක් තියෙනවා. වටාපත කියලා දැනගැනීමක් තියෙනවා, පෙනෙන ස්වභාවයක් තියෙනවා. මල කියන දැනගැනීමක් තියෙනවා, පෙනෙන ස්වභාවයක් තියෙනවා. කෙනෙක් පුද්ගලයෙක් කියන දැනගැනීමක් තියෙනවා, පෙනෙන ස්වභාවයක් තියෙනවා. ආමුදුරුවෝ කියන දැනගැනීමක් ඇති, පෙනෙන ස්වභාවයක් ඇති. දැන් බලන්න මේ පෙනෙන ස්වභාවයට පැනවීම් නානාවිධ වෙලා තියෙන එක එක. හැබැයි මේ පෙනෙන ස්වභාවයන් තුල යෙදিলা තියෙන එකම ධර්මතාවයක් මනෝ ධාතුව, ධම්ම ධාතුව, මනෝ විඥාන. දැන් අපිට මැටි පෙනුනේ නැහැ වගේ, හාවෙක් පෙනුනා වගේ. මැටි පෙනුනේ අලියෙක් පෙනෙනවා, මැටි පේන්නේ කලයක් පේනවා, මැටි පේන්නේ ප්‍රතිමාවක් පේනවා. පෙනෙන ස්වභාවයටයි වටිනාකම කොට නැගිලා තියෙන්නේ, තණ්හාව ඉපදිලා තියෙන්නේ. දැන් මෙතන ධාතුව වැහිලා පෙනෙන ස්වභාවයට. දැන් ඔබට තණ්හාව දුරු කරන්න නම් අවශ්‍යතාවය මොකද්ද කරන්න ඕනේ? පෙනෙන ස්වභාවය තුල යෙදিলা තියෙන්නේ මෙන්න මේ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අර දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත හේතු ටිකයි කියලා බැලුවොත්, මේ මොන ලක්ෂණ ස්වરૂපී බවින් පෙනී හිටියත්, මොන විදි මලක් හැටියට, වටාපතක් හැටියට, කෙනෙක් හැටියට, මොන ස්වરૂපයෙන් පෙනී හිටියත්, මොන පාලියෙන් ඉදිරියට ආවත්, මේක මැවිලා තියෙන්නේ, නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ දුක් වූ ආර්ය ලක්ෂණ ටික යෙදුණු අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ ධර්මතාවයන් ස්කන්ධ ධාතු ආයතනයේ යෙදিলা කියලා බලන්න පුළුවන් නම් බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට පෙනෙන ස්වභාවය තුල දැනගැනීම එක එක වෙන්න පුළුවන්. අපි දැනගැනීමට සාපේක්ෂව තමයි කර්ම ක්ලේශ වලට යන්නේ. දැන් අපිට ඕනේ ඒක නිවා ගන්න. එහෙනම් දැන් ඔන්න අපි දන්නවා දැනගැනීමක් ඇති වුණා. දැනගැනීම ඇති වුණේ මේ පෙනෙන ස්වභාවයට. පෙනෙන ස්වභාවය නිර්මාණය කළේ මෙන්න මේ ස්කන්ධ ටික. මනෝ ධාතුව, ධම්ම ධාතුව, මනෝ විඥාන ධාතුව, මේ ආයතන. ඒව මෙන්න මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි. අන්න අපිට හම්බ වෙනව මොකද්ද? සංකිට්ඨේන පංචපාදානස්කන්ධ දුක්ඛ. කෙටියෙන් කියනවා නම් පංචපාදානස්කන්ධයේ දුකයි කියවනේ. එතකොට කෙටියෙන් කියනවා නම් පංචපාදානස්කන්ධය දුක. මොකද්ද කෙටියෙන් කියනවා නම් කිව්වේ? දැන් මෙතන ජාති ලක්ෂණය තියෙනවා. ජරා ලක්ෂණය තියෙනවා. ව්‍යාධි, මරණ, අප්‍රියන්නේ කීමේ, ප්‍රියන්ගෙන් වෙන් කිරීමේ, කැමති දෑන වල දීමේ දුක්ඛ ලක්ෂණ ටික මේ ටිකේ දිලන්නේ. ඇයි? මන ආයතනේ හටගත්ත ධර්මයක්. ධම්ම ආයතනේ හටගත්ත ධර්මයක්. මනෝ විඥාණය හටගත්ත ධර්මයක්. අපි සංකප්ප ධර්මයන්ගේ ලක්ෂණ ටික එදා බැලුවානේ. එහෙනම් දැන් අපිට හම්බවුනේ මොකද්ද? දැන් පේන්නේ මොකද්ද? පෙනෙන ස්වභාවය තුල රැවටෙන්නේ නැතුව පෙනෙන ස්වභාවය නිර්මාණය වුණේ මෙන්න මේ බඳු දෙයකින් කියලා බලනකොටම අපිට මොකද්ද හම්බ වෙන්නේ? දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ සත්‍ය හම්බ වෙනවා. දුක්ඛ සත්‍ය නොදකිනකොට, නොබලනකොට, දුක හැටියට නොදකිනකොට මොකද්ද පේන්නේ? වටාපත මල, ආමදුරු, කෙනෙක්, පුද්ගලයෙක්. මේ මොකද්ද? සමුදේ. දුකට හේතුව දුක හැටියට නොදකින තැනම සමුදේ, තණ්හා සමුදේ හට ගන්න. දැන් කෙනෙක් දෙයක් හැටියට බාර ගන්න, අරමුණක් හැටියට බාරගෙන දුකට හේතුව කියන්නේ මොකද? නැවත දුක හදනවා. මේ වටාපතක් නම් වටාපත ලක්ෂණයි හොඳයි මට ඇත්තම්. අර ස්කන්ධ ආයතන නැවත උපදින්න හේතු වෙනවා. දුක හැටියට නොදකිනකොට සමුදය උපදිනවා. ඔන්න දැන් දැනුමක් එනවා අපිට. මේ ස්කන්ධ ටික යෙදුණු තැන දුකයි, දුක හැටියට නොබැලුවොත් මේ පෙනෙන ස්වභාවය නිර්මාණය කළේ මේ දුකෙන් කියලා, දුක්ඛ ලක්ෂණ වූ උපාදානස්කන්ධයන් මෙතන යෙදිලා කියලා දුක හැටියට නොබැලුවොත්, නුවණ නොයෙදුණු හැමතිස්සෙම අපට පේන ස්කන්ධ ටික නෙමෙයි වටාපතක්, මලක්, කෙනෙක්, පුද්ගලයේ දෙයක්. දැන් අපි යමකට දෙයකට සාපේක්ෂව ඉදිරියට ගලන්නේ මොකද්ද කියන එක ඉගෙන ගන්න. එහෙනම් දුකට හේතුව හටගන්න. දුකට හේතුව හටගන්නකොටම ඔන්න දැන් සමුදය සත්‍ය පිළිබඳව පැහැදිලි. දැන් සමුදය සත්‍ය හටගන්නකොටම දුක්ඛ සමුදය සත්‍ය පුද්ගලයේ කෙනෙක් දෙයක් හැටියට ගන්නකොටම නිවීමක් එතන තියෙනවද? ආයතනයන්ගේ සිඳීමක් තියෙනවද? නෑ. දැක්ක දෙයට සාපේක්ෂව ආපහු පටන් ගන්න බවක් නෙ තියෙන්නේ. දැක්ක දේ බලන්න ඕන, දැක්ක දේ අහන්න ඕන, දැක්ක දේ හිතන්න ඕන. තව තවත් ආයතනෙ උපදින බවක් තියෙන්නේ. නිරෝධ වෙන බවක් නෙමෙයි. එහෙනම් නිරෝධය නෑ. දුක්ඛේ අඥානම වෙනකොට දුක්ඛ සමුදය දඥානම් දුකට හේතුව හටගත්තා කියලා දන්නේ නැහැ. දුක්ඛ නිරෝධේ දඥානම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවෙහිද අඥානම්. මේ මිත්‍යා දෘෂ්ටි. ඊළඟට අපට පේන වටහපතක් කියන මලක් කියන දැනගැනීම වෙනවා. එහෙත් අපි බලනෝ මේ දැනගැනීම ඇති වුණේ මෙන්න මේ ස්කන්ධ ටිකේ දිලා. දුක් වූ ස්කන්ධ ටිකේ දිලායි මෙතන තියෙන්නේ. මන ආයතනේ, ධම්ම ආයතනේ, මනෝ විඥානේ, හටගත්තු ධර්ම. හටගත්තු ධර්මයන්ගේ සංගත ලක්ෂණය චරාව, ව්‍යාධිය, මරණයේ ස්වභාව කොට ඇති බව. දුක හැටියට මෙනෙහි වෙනකොටම වටහතක් මලක් කියලා ගත්ත ගැනීමක් තිබුණා නම් ඒකට මොකද වෙන්නේ? ඉතුරු වෙනවද? සමුදේ ප්‍රහාණය වෙනවා. මේ පෙනුණු දේ තුල තියෙන මෙන්න මේ දුක්ඛාරිය ලක්ෂණයයි කියලා ඒ ආර්ය ලක්ෂණය මෙනෙහි කරනකොටම යමක් දෙයක් හැටියට, සත්‍යයේ පුද්ගලයේ හැටියට, මලක් වටාපතක් හාමුදුරු හැටියට ගත්ත යමක් තිබුණා නම් අතහැරෙනවා. ඒ කියන්නේ සමුදය දුරු වෙනවා. සමුදය දුරු වෙච්ච තැන මොකක්ද? තණ්හාවේ නිරෝධය. සමුදය දුරු කළා කියලා කියන්නේ නිරෝධය ලැබෙනවා. නිරෝධයේ සාධක. නිරෝධය ලැබෙනවා කියන්නේ මඟ වැඩෙනවා. මාර්ගය වැඩෙනවා. දැන් එතකොට දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං. එතකොට දුක මෙහෙම බලනකොට දුක්ඛ නිරෝධ වෙනවා කියන දැනුමක් තියෙනවා. මෙහෙම බලනකොට නිරෝධය සාත් වෙනවා කියන දැනුමක් තියෙනවා. මෙහෙම බලනකොට සමුදය දුරු වෙනවා කියන දැනුමක් තියෙනවා. මෙහෙම බලන්නේ ඇත්තම යථාර්ථයේ බලනවා කියන දැනුමක් තියෙනවා. එතකොට දුක්ඛ සත්‍ය දන්නවා, සමුදය සත්‍ය දන්නවා, නිරෝධ සත්‍ය දන්නවා, මාර්ග සත්‍ය දන්නවා. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං ඉදං උච්චති සම්මාදිට්ඨි. දැන් ඔන්න තම තමන් බලා ගන්න ඔය ගත්ත නිදර්ශනයේ තුල ඒ ටිකෙම තියෙනවා කියලා. මහා උපදේශය. අපි කතා කරපු දේ චතුරාර්ය සත්‍යෙට එකඟද කියලා බලන්න දැන්. මලක් කියලා වටාපතක් කියලා පෙනෙන තැන මුලා නොවේ මේ ස්වභාවය මැවුනේ මෙන්න මේ දැන් විශ්වාසයෙන් නෙමෙයි මේක කරන්න ඕන. දැන් තමන් දන්නවා මේ ඉතින් දැනගැනීමක් ඇති වෙන්නේ මේ මන ආයතනේ ධම්මායතනේ මනෝවිඥාන ප්‍රතිලිට. මේ ස්කන්ධ ටිකේ ඉදලා මේ ධාතු ඉදලා කියලා ආයතනේ ඉදලා කියලා. එතකොට අපි දන්නවා අපි ඉගෙන ගත්ත දැන් මේවා හටගත්ත ධර්ම. හටගත්ත ධර්ම කියන්නේ මොනවද කියලා අපි ඉගෙන ගත්ත සංකත කියලා. සංකත ධර්මයන්ගේ ලක්ෂණ තුල ඉදලා තියෙන්නේ මොකද්ද? ඉපදීමේ දුක්ඛ ලක්ෂණය, ව්‍යාධියේ දුක්ඛ ලක්ෂණය, ජරාවේ දුක්ඛ ලක්ෂණය, මරණයේ දුක්ඛ ලක්ෂණය, අප්‍රියමයි කීමේ දුක්ඛ ලක්ෂණය, ප්‍රියංගෙන් වෙන් කිරීමේ දුක්ඛ ලක්ෂණය, කැමති නොලැබීමේ දුක්ඛ ලක්ෂණය. මේ ටික යෙදුණු දේ උපාදානස්කන්ධ කිව්වා. මේ ටික යම් තැනක ඉදලා තියෙනවා නම් ඒකට කිව්වා සන්නාවින් වැඳුණු එතනට පංච උපාදානස්කන්ධ. දැන් ඔන්න අපිට හම්බුණ දුක දුක්ඛ සත්‍ය. දැන් එතන දෙපැත්තක් පේනවා. දුක දුක හැටියට නොදක වටාපතක් කියලා ගන්නකොටම දුක පෙනිලා නැහැ. දුක වැහිලා. ස්කන්ධ පෙනුන්නේ නැහැ, ධාතු පෙනුන්නේ නැහැ, මෙටි පෙනුන්නේ නැහැ. වටාපතක්මයි පෙනෙන්නේ. දුකට හේතුවමයි හටගත්තේ. දුකත් සමුදයත් දෙක එකක් වෙලා. යම් තාක් දුකත් සමුදයත් දෙක එකතු වේද ඒ හැම තැනකම නිරෝධයේ මාර්ගයේ නැහැ. යම් තැනක දුකත් සමුදයත් දෙක වෙන් වේද නිරෝධයේ මාර්ගයේ ඒ හැම තැනකම එළඹ තියෙනවා. දැන් බලන්න දුක දුක හැටියට නොදකිනකොටම පේන්නේ වටාපතක්. මල සාපේක්ෂතාවයක් ගොඩනැගෙනවා. නැවත ආයතන දුක උපදින්න. අපි බෙන්ලා දුන්නා එසේ ඉපදීම දුකේ ඉපදීම කණේ ඉපදීම නාසයේ ඉපදීම දියේ ඉපදීම කයේ ඉපදීම සිතේ ඉපදීම දුකේ ඉපදීම බව. දැන් මලක් නම් දැනගත්තේ දැනගැනීමට සාපේක්ෂව ඒක බාර ගන්න, ඒක මෙනෙහි කරන්න, ඒක විඳින්න, ඇසුරු කරන්න කුමන හෝ ආයතනයක් වුණත් මලක් නම් මල දකින්න හැ උපද්දවන්න පුළුවන්. මල ගැන හිතන්න පුළුවන්, මල ළඟට යන්න කය උපද්දවන්න පුළුවන්, දුක උපද්දවනවා. එහෙනම් දැන් දැනගත්ත දේ මෙන්න මෙතන මේ ස්කන්ධ ටික මේ ධාතුව මේ ආයතනයේ ඉදලා තියෙන මේ දුක්ඛ ලක්ෂණයි මෙතන තියෙන. දුකයි මේ පංච උපාදානස්කන්ධයයි කියලා දුක කියලා දකිනකොටම සමුදය දුර වෙනවා. අටාපත කියලා මලක් කියලා ගත්ත අදහස දුර වෙනවා. ඒක අතහැරුණා කියලා කියන්නේ ඊට සාපේක්ෂව යන්න තියෙච්ච උපදින්න තියෙච්ච දුක නූපන්න. නිරෝධය කියලා කියන්නේ ඒකට දුක නූපදින බවට. වටාපත කියන දැනගැනීම, මල කියන දැනගැනීම නිරුද්ධ වෙනවා කියන්නේ ඊට සාපේක්ෂව උපදින්න තිබිච්ච ආයතන ටික නූපදීවීමට යනවා. අසංකත නොහට ගන්න බවට යනවා. නිරෝධය. එතකොට ඒ නිරෝධය ලබන්න නැවත නැවතත් කළ යුත්තේ මාර්ගය මොකද්ද? නැවත නැවතත් මේ විදිහේ දුකම බලන්න. අනේ චතුරාර්ය සත්‍ය මේ ඉගැන්වීම තුළ මේ ආකාරයට වෙනවා. ඊළඟට රාග දේශ මොහ විනය දුරු වෙන්න ඕන. දැන් බලන්න අපි ඒ ටික ඉගෙන ගත්තා. මලක් කියලා දැනගන්නකොට, වටාපත කියලා දැනගන්නකොට, දැනගැනීමට එනකොටම අවිද්‍යාව ඉදුණු හැටි අපි ඉගෙන ගත්තා. ඉන් අනතුරුව මලක් වටාපතක් කියලා දැනගැනීමට આવොත් එතන ලෝභ සහගත වූ දේශ සහගත බව, කුසල වූ අකුසල කර්ම ශක්තිය දෙන බව අපි දැක්කා. පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ඇති වෙන බව අපි දැක්කා. කතා කළා ඒක උදේවරු බොහෝ වෙලාවක්. දැන් මතකයිනේ වටාපත කියලා දැනගැනීම අර පඹයක් ඇති තැන මිනිසෙක් කියලා දැනගත්තා වගේ එකක් කියලා. එතකොට දැන් වටාපත කියන දැනගැනීම යෙදුණු තැන මෙන්න මේ ධර්මතාවයන් යෙදිලා තියෙන කියලා ඇත්ත ඇති සැටියෙන් දක්නකොට වටාපත කියන දැනගැනීමට මිත්‍යා දැනගැනීමට අවිද්‍යා සහගත දැනගැනීමට ඉඩ නැහැ. අවිද්‍යාව දුරු වෙනකොට ලෝභ ද්වේෂ වලට ඉලක්ක ඇත්තේ නෑ. වටාපතට මලට සාපේක්ෂවයි ලෝභ ද්වේෂ වලට ඉඩ තියෙන්නේ, මොහොත ඉඩ තියෙන්නේ. මල ලස්සනයි කියලා ලෝභ හිතක් ඇති වෙන්න පුළුවන්. මේ මල කඩලා පොඩි කරලා දාන්න ඕන කියලා ද්වේෂ හිතක් ඇති වෙන්න පුළුවන්. මොන වුණත් කමන්නේ, වැරුණක් කමන්නේ, අපාය ගියක් කමන්නේ, මේ මල නම් අරන් යන්න ඕන කොහොම හරි. කර්ම ඵලයක් පිළිබඳව විශ්වාසයත් යටපත් වෙලා මෝඩකම මෝහය මතුවෙන්නත් පුළුවන්. ඔය මල් පූජා කළා වැඩක් නේ, කාටද හරි ගියේ මල් පූජා කළා. දැන් මොකද එතකොට ඇති වුනේ? මෝඩකම මෝහයනේ. කර්ම ඵලයේ පිළිබඳව නොහදාන බව ඇති වුණා. දැන් ඒ ඔක්කොම ඇති වුනේ මලකට. ලෝභ දේස මෝහ මලට. මල කියන අවිද්‍යාව දුරු වුණා. ලෝභ දේස මෝහ වලට ඉඩ නැත්තේම නැහැ. අවිද්‍යාවත් ඒ වාසේ සීලාග නිරෝධ. අවිද්‍යාව දුරු වෙනකොට මේ සියල්ලම දුර වෙනවා. ඔන්න මල කියන වටාපත කියන දැන ගැනීමට ආපතන මේ දුක්ඛ ලක්ෂණ ටිකේ යෙදිලායි තියෙන්නේ කියලා බලනකොට අවිද්‍යාව යෙදිලා නැහැ. ඇත්ත ඇති සැටියෙන් දකිනවා. ඇත්ත ඇති සැටියෙන් දකිනකොට වැරදියට තිබිච්ච දැක්ම දුර වෙනවා. වැරදි දැක්ම දුර වෙනවා. අන රාග ද්වේෂ මෝහ දුර වෙන බවත් බලන්න. මේ කිව්වට මදි තමන්ගේ අත්දැකීමක් බවට පත් වෙනවා. ඊළඟට පටිච්චසමුප්පාද ධර්මයේ එකඟ වෙන්න ඕන ගැලපෙන්නේ. දැන් අපි දන්නවා මල කියන දැන ගැනීම කියන කීපේ හටගත්තේ නෑ. නයිදං අත්තකතම් බිම්බං නයිදං පරකතම් නගං හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගානේ. ඉබේ හටගත්තේ නේ. අනුන් හැදුවෙත් නේ. තමන් හැදුවෙත් නේ. හේතු ප්‍රත්‍යයෙන් යෙදිලයි හටගත්තේ. හේතු ප්‍රත්‍යයෙන් විදීමෙන් නිරුද්ධ වෙන්නේ. දැන් අද දැන් මල කියන වටාපත කියන දැනගැනීමකට ආවේ පෙර අවිද්‍යා සංඛාරය නිසා. අපි වටාපත කියලා දැන් ඔය ඇතුළත පේනෙන ධර්මයන් තුල වටාපත කියලා දැනගැනීමක් වුණේ, සිහි කිරීමක් වුණේ, මල කියලා සිහි කිරීමක් වුණේ පෙර අපි මේ බඳු දෙයකට වටාපත කියනවා, මේ බඳු දෙයකට මලක් කියනවා, මේ බඳු තැනකට හාමුදුරුව කියනවා, කෙනෙක් කියනවා කියන අතීතයේ අපි රැස් කරගත්ත දේ තමයි දැන් ඔය ක්‍රියාවට නැගුණේ. පෙර අවිද්‍යා සංඛාරයෙන් පෙර අවිද්‍යාවෙන් රැස් කරගත්ත දේ දැන් විපාකයට ආවේ. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. දැන් මේ දැන ගැනීමට ආවේ පෙර අවිද්‍යා සංඛාරයෙන්. දැන් මෙතන නුවණ යෙදුණු නොයෙදුණු විඥාන පත්‍ය නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සෝපායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය. දුක හටගන්නේ මෙහෙමයි කියලා දකින්න පටිසම්පාදේම පේනවා. ඊළඟට බලන්න දැන් හටගත් ධර්මතාවයන්ගේ ඇත්තටින් දකින්නකට පෙර අවිද්‍යා සංඛාරය නිසා දැන් හටගත්තා. ඒක වෙනස් කරන්න බෑ. පෙර කර්මයට දැන් විපාක වෙනවා. ඒක වෙනස් කරන්න බෑ. හැබැයි දැන් අවිද්‍යා සංඛාරයේ මෙතන නොයදුනොත්, ඒ කියන්නේ මලක් හැටියට වටාපතක් හැටියට බාරගත්තේ නැත්තම් මලක් වටාපතක් කියන දැනගැනීමට ආවත් දැනගැනීමට ආපු තැන යෙදিলা තියෙන මේ ස්කන්ධ ටිකයි කියලා බලලා එතන ඇත්ත ඇදි සැටියෙන් බැලුවොත් අවිද්‍යාව යෙදුනේ නැහැ. අවිද්‍යාව නිරෝධයි. අවිද්‍යාව නිරෝධන කරනකොට මලක් වටාපතක් කියන මිත්‍යා දැනගැනීම නැතු වෙනවා. සංඛාර නිරෝධයි. සංඛාර නිරෝධයෙන් හිතපු මල දැකපු මල දකින්න සරින්න චක්කු විඥානය උපදවන්න, මල බලන්න යන්න කය උපදවන්න, කාය විඥානය උපදවන්න, මල කොහෙද තියෙන්නේ කියලා හොයන්න, ඒක සුවඳද කියලා බලන්න නාසය උපදවන්න, විඥානය උපදවන්න වෙන්නේ නැහැ. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයි, සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධයි, විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයි, නාම රූප නිරෝධයෙන් සලආයතන නිරෝධයි, සලආයතන නිරෝධයෙන් පස්ස නිරෝධයි, ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධයි, වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධයි, තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධයි, උපාදාන නිරෝධයෙන් භව නිරෝධයි, භව නිරෝධයෙන් ජාති නිරෝධයි, ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ නිරෝධයි. උන දුක නිරුද්ධ වෙන හැටි පේනවා. පෙර අවිද්‍යා සංඛාරය නිසා දැන් හටගත් බව දුකේ ඇතිවීම පැත්තට පේනවා. දැන් මෙතන අවිද්‍යා සංඛාරයෙන් නොයදෙනකොට දුක නිරෝධ වෙනවා කියලා එන දුක නිරෝධය පේනවා. අනපටිසම්පාද. එතකොට අතීතාන්තයට අනාගතාන්තයට නැතුව වර්තමානයේ මැජ්ජේ එතත් මෙතන තියෙනවා. දැන් මේ පෙනෙන ධර්මතාවයන්ගේ ඇත්ත නොදැක්කොත් අපි අපේ දැනගැනීම වෙන්නේ අතීත අත්දැකීමක් පිළිබඳ වටාපතුමල. ඒ දැන් අපි දැක්කොත් අතීතයෙන් ආපු දෙයක් නෑ, මෙතන හේතුවත් ඵලයක් දෙකම මෙතන දැන් වර්තමානයේ තුල හටගත් දේ මේ ලක්ෂණ වලින් යුක්ත වර්තමානයේ මන ආයතනයත් වර්තමානයේ දැන් ධම්ම ධාතු මනෝ විඥානයේ දැනගැනීම දැන් මෙතන හටගත් ධර්ම අතීතින් නොවා බව, මෙතන හටගත් ධර්ම මෙතනම නිරුද්ධ වෙන බවක් දකින්න පුළුවන්. අතීතයෙන් නොආපු බව, අතීතයෙන් කිසිවක් මෙතනට නොපැමිණි බව, පෙර නොතිබීම මෙතනම හේතු ගැටීම නිසා හටගත් බව දකිනවා. දැන් වටාපත කියලා ඔය ඇති කරගත්ත දැනගැනීම අතීතයේ කොහේ හරි ඉඳලා ආව නෙමෙයිනි. දැන් හේතු ගැටීම නිසා දැන් මෙතනමයි හටගත්තේ. දැන් මෙතන හටගත් දේ මෙතන හේතු බිඳෙනකොට මෙතනමයි නිරුද්ධ වෙන්නේ, අනාගතයට යන්නේ නැහැ. අතීතාන්තයෙන් අනාගතාන්තයෙන් මිදෙනවා, වර්තමානයේ තුල යථාර්ථයක් දකිනවා, හටගත් ධර්ම නිරුද්ධ වෙන බව. ඊළඟට දැන ගැනීම ඇතිවීම දකිනවා. ඇතිවීම දකිනකොට නැහැ කියන අන්තය අතහැරෙනවා. හට ගන්නවා දකිනවා, හට ගැනීම දකිනකොට නැහැ කියන්න බෑ. නැත කියන අන්තයේ දුරු නිශ්චේ දෘෂ්ටිය දුරු වෙනවා. හටගත් දේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා දකිනකොට තියෙනවා කියන්න බෑ. හේතුවත් ඵලයක් නිරෝධය දකින්න. එතනත අනන්ත දෙකින් සාත්වතු උච්චේ දෘෂ්ටියකින් මිදුනේ හේද මැදේ නැදින් පිළිවෙත වෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි අපි කියා දෙන්න උත්සාහ කළේ. ඉතින් මේ ටික නැවත නැවත අහලා තම අත්දැකීමක් බවට පත් කරගෙන මේ ගමන් මග තමන්ට දැනෙනවා නම් කෙලස් නිවෙනවා, ආශ්‍රෝධ වෙනවා කියලා, මේ න්‍යාය ධර්මයන්ටත් ගැළපෙනවා නම්, එකඟ බවක් දැනෙනවා නම් විතරක් අත්ම හේරණිය අනුගමනය කරන්න. එහෙම කළොත් මේ ජීවිතයේ තුලම කිසියම් සංසිඳීමක් ලබන්න නම් බැරි වෙන එකක් නේ. ඉතින් ඊට වඩා අපි මේ පිළිබඳව කතා කරන්නේ නේ. දැන් මේ අන්තිම පෑයයි ගෙවන්න වෙන්නේ. ඒ නිසා විශේෂයෙන් අසාගත යුතු, දැනගත යුතු, සාකච්ඡා කළ යුතු යම් තැනක් තියෙනවා නම් අපි ඒ පිළිබඳව කතා කරන්න අවස්ථාව උදා කරගන්න. තම තමන්ට තියෙන ගැටලු ටික ඉදිරිපත් කරලා ඉක්මනින් ඒ ටික निराකරණය කරගන්න. ප්‍රශ්නෙන්ද නං හොඳයි, මං සාර්ථකයි නේ. කාලය ගත කරන්න කොහොමහරි අහන්න නැත්තම් මේ මෙහෙම අහන්න ඕනේ නැහැ.
ඒක
දැන් අපිට එතන අපිට ආහාරය නෙමෙයි බලන්න වෙන්නේ. එතනත් ඉතර ආහාරයක් තියෙනවා. දැන් අපිට මල කියන දැනගැනීම අපි ඇතුළතින් බැලුවේ. දැන් බාහිරේ අපිට හමු වෙන මල කියන එක නම් තෙල් පොහොර සූර්යාලෝකය සුළඟ වතුර මේවා එකතු වෙලා තමයි ඒ ආහාරයෙන් තමයි ඒ බලන්නේ. දැන් අපි මල කියන දැනගැනීම මේ ඇස් දෙක පියාගෙන ඇතුළතින් දකින්නවනේ නේද? කටාපත කියන දැනගැනීම අපි එතනයි කතා කළේ. බාහිරින් ගත්තොත් එතන තියෙන්නේ මල කියපු තැන තියෙන්නේ මොනවද? චත්තාරෝච මහ භූතා චතුන්නංච මහ භූතානං උපාදාය රූපං. තද ගතියේ තියෙනවා, ජල ස්වභාවයේ තියෙනවා, තේජෝ තියෙනවා, වායෝ තියෙනවා, සතර මහා ධාතුව තියෙනවා. සතර මහා ධාතුව එකතු වෙච්ච තැන වන්න ගන්ධ වර්ණයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, යම් රසයක් තියෙනවා, පෝජාවක් තියෙනවා. මේ ටිකනේ තියෙන්නේ. ධාතුව තියෙන්නේ. දැන් මලක් කියලා ගත්ත තැනත් ධාතුව, ගහක් කියලා ගත්ත තැන ওই ටිකමයි තියෙන්නේ. එතකොට බාහිරය තුල යම් තාක් නානත්වයක් වේනම් එකින් එකට වෙනස් බවක් තිබුණාට ඒ හැමතැනකම යෙදিলা තියෙන්නේ ධාතුව. හැමතැනකම යෙදিলা තියෙන්නේ ධාතුව. එතකොට වෙනස තියෙන්නේ හැඩය වෙනස්. හැඩය වෙනස්. ඊළඟට ඒ ධාතුවේ යෙදුණු ස්වභාවය අනුව වර්ණය, ගන්ධය, රසය, පෝජාව වෙනස් වෙනවා. මේ වර්ණයට වඩා වෙනස් වෙන්න පුළුවන් ඊළඟට එකේ වර්ණය. හැබැයි ඒ හැමතැනකම තියෙන්නේ ධාතුවම. ධාතුවෙන් තොර වෙලා නැහැ. වර්ණ නානත්වයක් විතරක්. එතකොට ඔන්න තේරුම් ගන්න, හැඩේ නානත්වයක් තියෙනවා. පෙනෙන හැඩේ නානත්වයක් තියෙනවා, වර්ණේ නානත්වයක් තියෙනවා, ගන්ධ සුවඳේ නානත්වයක් තියෙනවා, රසේ නානත්වයක් තියෙනවා, ඕජාමේ ගුණේ නානත්වයක් තියෙනවා. එහෙත් ඒ හැමතැනකම තියෙන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. හැමතැනකම තියෙන කෙටියෙන් ගත්තොත් ධාතු. එතකොට අපි මේ ධාතුවට පිළිකුල් කරනවා, මේ ධාතුව ඇලුම් කරනවා. ධාතුව ධාතුව හැටියට දැක්කනම් මේ හැමතැනකම තියෙන්නේ ධාතුව. දැන් රහතන් වහන්සේ කියලා කියන්නේ පිළිකුලෙත් නොපිළිකුලෙත්, නොපිළිකුල් වෙන්නත් පුළුවන්. පිළිකුලෙත් නොපිළිකුලෙත්, නොපිළිකුල් වෙන්නත් පුළුවන්. නොපිළිකුලෙහි පිළිකුල ඇති කරගන්නත් පුළුවන්. පිළිකුලෙහි නොපිළිකුල ඇති කරගන්නත් පුළුවන්. පිළිකුලෙත් නොපිළිකුලෙත් උපේක්ෂා සහගත වෙන්නත් පුළුවන්. මොකද උන්වහන්සේ දකින්න කෙනෙන ස්වභාවය තුළ යෙදিলা තියෙන මෙන්න මේ ධාතුව කියලා. දැන් අපිට පේන්නේ, අපිට මේ එක එක පේනකොට ධාතුව පේන්නේ, අපිට පේන්නේ දෙයක් යමක් හිටියට. ධාතුව පේන්නේ අපිට, මේසයක් පේන්නේ. ධාතුව පේන්නේ අපිට පුද්ගලයෙක්ව පේනවා. ධාතුව පේන්නේ අපිට මලක් පේන්නේ. ධාතුව පේන්නේ අපිට ගහක් පේන්නේ. දැන් අපි නුවණින් බලන්න ඕන මේ පෙනෙන ස්වභාවය තුළ යෙදিলা තියෙන්නේ මොකක්ද කියලා. බලනකොට මේ හැමතැනකම තියෙන්නේ ධාතුව. වෙනස තියෙන්නේ අර මැටිගුලියෙන් දක්වා වගේම පෙනෙන ස්වභාවයේ හැඩයම විතරයි. එහෙනම් අපි හැමතැනකම රැවටිලා තියෙන්නේ මෙන්න මේ පෙනෙන ස්වභාවය. පෙනෙන ස්වභාවයට නොරැවටි ඉන් ඔබට බැලුවා නම් හැමතැනකම තියෙන්නේ නොවටිනා ධාතුවමයි. ධාතුව ධාතුව හැටියට දැක්කොත් තණ්හාවට ඉඩ නැහැ. තණ්හාව දුර වෙනවා. එනිසා ඇතුළතත් පිටතත් දැන් අපි ආධ්‍යාත්මික මන ආයතනයෙන් අරමුණු ගන්නකොටත් අපි වටාපිට කියලා දැනගත්තා, මල කියලා දැනගත්තා. එතකොට ඒ දැනගත්ත තැන අරිටත් වඩා වෙනවා. එතන හතර මහා ධාතුව වත්තිදිලා නැහැ. එතන දිල්ලා තියෙන මනෝ ධාතුව, ධම්ම ධාතුව, මනෝ විඥාන ධාතුව. මේ ටිකේ දිලයි යෙදුණු තැනයි මලක් කියලා දැනගෙන. වටාපිට කියන දැනගෙන. ඒ ධාතුව ආයතනයේ දිලා. එතකොට අපි පෙනෙන ස්වභාවය තුල රැඳෙන්නේ නැතුව පෙනෙන ස්වභාවය හැමතිස්සෙම මෙන්න මේ හේතු නිසා හටගෙන කියලා හේතුව පැත්තට අවධානය යොමු කිරීමම පමණයි කළ යුත්තේ. මේ පෙනෙන ස්වභාවය තුල නතර වුණොත් රැවටෙනවා පෙනෙන ස්වභාවයට. ඒත් මේ පෙනෙන ස්වභාවයේ ස්වරූපී වේවා විරූපී වේවා මෙය නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ නොවටිනා ධාතුවෙන්, දුක්ඛු ආර්ය ලක්ෂණයෙන් යුක්ත ධාතුවෙන් කියලා සිහි කිරීම මාත්‍රේ පමණයි ඕන මෙතන හටගත්ත තණ්හාව දුරු වෙන්න. එතකොට අපි අර ඊ කිව්වා චක්ඛුං පටිච්ච රූපේච උපජ්ජති චක්ඛු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදානං, උපාදාන පච්චය භව, භව පච්චය ජාති, ජාති පච්චය ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි සම්භවಂತಿ. ඒව මේ තත්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති. මේ දුක හටගන්න හැටි ඒක නිරුද්ධ වෙන පැත්ත බලන්නකො. චක්ඛුං පටිච්ච රූපේච උපජ්ජති චක්ඛු විඤ්ඤාණං තින්නම් සංඝති පස්සෝ පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධා, උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි නිරුඤ්ජಂತಿ. ඒව මේ තත්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝති. දැන් බලන්න, ඇහැ ඉපදিলা රූපයේ ගැටලා, විඥානයේ ඉපදিলা ස්පර්ශ වෙලා වේදනා, ස්පර්ශයෙන් වේදනා වෙලා වේදනාවට තණ්හාවටත් ඇවිල්ලා තණ්හාව නැති කරන්නේ. දැන් අපිට මේ පෙනෙන ස්වභාවය තුල ස්පර්ශ වෙලා සප වේදනාව, වේදනාව හටගෙන තණ්හාවත් උපදී. හැබැයි පෙන්වන්නේ නිරෝධයට. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධය. ඒ හටගත්ත තණ්හාවේ ශේෂයක්වත් නැතුව නිරෝධ කරලා දැම්මොත් උපාදාන නිරෝධය. දැන් මලක් පටාපතක් දැනගැනීමක් වෙනකොට, දැකීමක් වෙනකොටම මේ දැකීම, මේ දැනගැනීම උනේ මෙන්න මේ බඳු දුක්ඛ ධාතුව යෙදিলা, ආයතනේ යෙදিলা, ස්කන්ධ යෙදিলা කියලා බලනකොට මොකද වෙන්නේ? උපන් තණ්හාවට පවස්සන්න ඉඩ නැහැ. තණ්හාව ගෙවෙනවා. තණ්හාව ගෙවුණා කියන්නේ උපාදානේ අතහැරුණ, උපාදානේ නිරෝධයි. උපාදාන නිරුද්ධ වුණොත් භවේ නිරෝධයි. භව නිරෝධ වුණොත් ජාති නිරෝධයි. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගේ නිරෝධය වෙනවා. මේ දුකේ ගෙවීමයි වෙන්නේ. එතකොට අපිට හැමතිස්සෙම කළ යුත්තේ මොකක්ද? දකින, අහන, දැනෙන, දැනගන්න දෙයක් වෙනකොටම ඊට සාපේක්ෂක නොවි මේ දකින, අහන, දැනගන්න බව ස්වરૂපී වෙන්න පුළුවන්, විරූපී වෙන්න පුළුවන්, මිහිරි වෙන්න පුළුවන්, අමිහිරි වෙන්න පුළුවන්, ලස්සන වෙන්න පුළුවන්, අවලස්සන වෙන්න පුළුවන්, සුව පහසු වෙන්න පුළුවන්, දුක් පහසක් වෙන්න පුළුවන්, මොකක් හෝ වේවා. දැනුණු තැනින් මෙය හටගත්තේ මෙන්න මේ දුක් වූ ස්කන්ධ ටික ආර්ය ලක්ෂණේ නේද එතන යෙදিলা තියෙන්නේ කියලා යථාර්ථයේ ඇත්ත ඇති සැටියෙන් බැලීම පමණයි අවශ්‍ය කරන්නේ. දුකට හේතුව තණ්හාව, තණ්හාවට හේතුව ඇත්ත නොදැකීම ඇත්ත ඇති සැටියෙන් දකිනකොට වැරදියට දැකීම දුරු වෙනවා, වැරදියට දැකීම දුරු වෙනකොට තණ්හාව දුරු වෙනවා, තණ්හාව දුරු වෙනකොට දුක දුරු වෙනවා, දුක නූපදිනවා. ඉතින් කලයුත්ත මේ පමණයි. දැන් ඔතනට එකතු කරන්න ඕන යමක් තියෙනවා, පුළුවන් නම් කරගන්න. ඔතන මහන්සි වෙන්න යන්න ඕනේ නෑ. දැන් ওই ටික තේරෙනවා නම්, ඔතට දකිනවා නම් සැකයක් නැතුව සැබවින්ම දුක ගෙවෙන්නේ මෙතන, ආශ්‍රව ගෙවෙන්නේ, කෙලෙස් ගෙවෙන්නේ මෙහිම බැලුවොත්ම විතරයි, වෙන කරන්න දෙයක් නෑ කියන ඒකාන්ත දැක්මකට එන්න පුළුවන් නම් ඔබ භාග්‍යවන්තයෙක්, වාසනාවන්තයෙක්, මිනිස් ජීවිතයේ උපරිම ඵලය නෙලාගත් කෙනෙක් වෙනවා. දැන් එතන එහෙත් මෙතන ආශ්‍රව ගෙවෙනවා, කෙලෙස් ගෙවෙනවා, මෙහිම බැලුවොත් දුක මිදෙනවා කියන එක හොඳට තේරුණත් මෙතන පිහිටා සිටින්න අමාරුවක් දැනෙන්න පුළුවන්. කොච්චර වුණත් රැවටෙනවා, මුලාවට පත් වෙනවා. මොකද මෙතන නොරැවටි ඉන්න තරම් සිහිය, නුවණ, වීර්ය අපිට පිහිටලා නැහැ. ඒකේ අඩුවක් තියෙනවා. ඒකේ අඩුවක් තියෙනවා නම් ඒකට පිළියම තියෙනවා. එහෙනම් හිත හදා ගන්න ඕනේ ඉස්සෙල්ලා. හිත සමාධි කරන්න. අන්න ඒ සඳහා පුළුවන් Tamanට නීවරණ යටපත් කිරීම සඳහා කැමැති සුදුසු ඕනකමට අහන ආනාපාන සතිය වෙන්න පුළුවන්, වෙනත් කමඨහනක් වෙන්න පුළුවන්, පුළුවන් පහසු ඕනම කමඨහනක් අරගෙන හිත හදනවා. දැන් හිත එකතු කරන්නේ, හිත එකඟ කරන්නේ කුමකටද කියන දැනුම ඇතුව ආශ්‍රව ගෙවෙන්නේ, කෙලෙස් ගෙවෙන්නේ මෙන්න මෙතනයි, මෙතන පිහිටා සිටින්නට උපකාර පිණිස මෙතන හදනවා කියන දැනුම ඇතුව සමාධිය වඩන. එතකොට සමාධිය වුණාට පස්සේ දැන් නම් සමාධිය වෙනවා හාමුදුරුවනේ මොකද කරන්න ඕන කියලා හන්නේ නැහැ. සමාධිය වඩන්න කලින්ම දන්නවා සමාධිය වඩන්නේ මොකටද කියලා. මොන දුර්වලතාවයක් දැකලාද? තමන්ගේ දුර්වලතාවයේ අඩුව දැකලා ඒ අඩුවයි මේ පුරවගන්නේ. මේ සමාධිය තුළ මගේ හිත සමාධිය, අපි නම් දැන් සමාධිය කියලා උඩඟු වෙන්න මානයක් ඇති කරගන්න දෙයක් නැහැ. හරියද බලන්න තියෙන දුර්වලතාවය තමන් හඳුනගෙන දුර්වලතාවයයි හඳන්නේ. ඒක පෙන්නන දෙයක් නෙමෙයි. ලෝකෙට ප්‍රදර්ශනය කරන්න කියන දෙයක් නෙමෙයි. තමන්ට තිබිච්ච අඩුවක් මේ හදාගත්තේ. එතකොට දැන් Tamanට තේරෙනවා නම් දැන් මට පුළුවන් මේ අරමුණ බලන්න රැවටෙන්නේ නැතුව කියලා. එතන බලන්න, බලන හැම මොහොතකම ආශ්‍රව වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වන උපමාවක් තියෙනවා. මොකද්ද? වාසි ජට උපමසූත්‍රය. වැයෙන් වැඩ කරනකොට අද වැයමිට මෙච්චර ගෙවුණා කියලා පේන්නේ නැහැ. දෙවෙනි දවසේ වැඩ කරනකොට අද මෙච්චර ගෙවිලා කියලා පේන්නේ නැහැ. නමුත් කාලයක් යනකොට වැයමිට ගෙවිලා යනවනේ. ඒ වගේ අපට තේරෙන්නේ නැහැ මෙහෙම බලන හැම මොහොතකම ආශ්‍රව ගෙවෙනවා. කාලයක් යනකොට තමයි ආශ්‍රව ගෙවිලා කියලා තේරෙන්නේ. හිතන්නකො වී ටිකක් වංගෙදීර දාලා එක පාරක් මෝල් ගහින් යන්නොත් වීයට හත අටක් හරි පොතු ගැලවෙනවනේ. පොතු ගැලවිච්ච එක අපහු පොතු හැදෙනවද? නෑ, ඒක එහෙමම. තව පාරක් දෙකක් අනිනකොට තවත් එකක්. ඔය විදිහට ටික ටික එන එන ඉන්නකොට වී නැති වෙලා හාල්ම කියන ගණයට එනව නේද කවදා හරි. ඒ වගේ බලන්න, බලන හැම මොහොතකම ආශ්‍රව යන්නේ වෙන. ගෙවිච්ච කාප කොට ගන්න. නැවත නැවත බලන්න, නැවත නැවත බලන්න. එතකොට යම් දවසක තේරේවි අනේ ආශ්‍රව දෙවිලා නේද ඉස්සෙල්ලා වගේ ඇලෙන්නේ නැහැ, නේද ඉස්සෙල්ලා වගේ ගැටෙන්නේ නැහැ. දැන් දකිනකොටම පේනව නේද මේ ලක්ෂණයට පේන දේ තුල තියෙන මේ දුක්ඛාරි ලක්ෂණේ නේද? ඒක වහගෙන නේද මේ මතු පිටින් මේ පෙනෙන ස්වභාවය ඇවිල්ලා තියෙන්නේ කියලා. මේක මායාවේ මායාව නේද කියලා අපිට ලස්සන දේ දකිනකොට, තව ලස්සන දේ දකිනකොට දෙකම හැදිලා තියෙන්නේ එකම තැනින් නේද කියලා දන්නවා. ඒ නිසා ලෝකයේ තුල උපේක්ෂාවෙන් මධ්‍යස්තව ජීවත් වීමේ සැපසේ සුවසේ ජීවත් වීමේ භාග්‍ය උදා වෙනවා. කලයුත්තේ ඉච්චරයි. Thank you. හරි හොඳ තැනක් ඇහුවේ. දැන් හිතන්න, දැන් අපි රැවටෙන තැන හඳුනාගන්නේ නැතුව දැන් අපි රැවටෙන්නේ මැටි වලට නෙවෙයිනේ, හාවටනේ, ඇටාටනේ, අලගෙඩියටනේ. දැන් අපි මැටි ගැන පරීක්ෂණයක් කළොත් මැටි වලින් එකතු වෙලා හැදිලා එන තැන මෙන්න මෙතනයි රැවටෙන්නේ කියන දැනුම අතහැරලා මැටි පිළිබඳව පරීක්ෂණයක් කර කර හිටියොත් රැවටීම දුර වෙන්නේ නැහැ. මොකද අපිට හැමතිස්සෙම හේතුව විතරක් මදි. ඵලයත් එක්කමයි මේක හසු වෙන්නට ඕන. මෙන්න මේ හේතුව යෙදিলা මේ ඵලය හදන මෙන්න මෙතනයි රැවටෙන්නේ. ඒ නිසා මෙන්න මේ ඵලය හැදුවේ මෙන්න මෙතනින් කියන එක හැමතිස්සෙම මෙතන ඉඳලා එතනට යන්න ඕන. ඇටෙක් හැටියට, හාවෙක් හැටියට පෙනුණු තැනයි තණ්හාව. තණ්හාව උපදින තැන නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ධාතුවෙන් කියලා ධාතුව බලබලා හිටියෝ. ඒ නිසා තමයි මම කිව්වේ ස්කන්ධ ටික බලබලා හිටියත් මේ දුක ගෙවෙන්නේ නැහැ කියලා. මේ නිතරම මේ ඵලයත් එක්කමයි පරිශනේ යෙදෙන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්මය බලන අවි ගැනීම තුනක් පිටකයේ කියවුවොත් උරතනම් තියෙනවා. දැන් සමහර තැන් වලද හාමුදුරුවෝ ගියාම සමහර අන්‍ය තීර්ථක ආරාම වලදී කියනවා ශ්‍රමණ බවත් ගෞතමියොත් කියන්නේ ශ්‍රාවකයන්ට මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂාව දස දිශාවට අතුරුවලා මේ මෙත්තා චේතෝ විමුක්තියෙන් ඉන්න කියලා. ඉතින් අපිත් අපේ ශ්‍රාවකයන්ට කියන්නේ එහෙමමනේ. අපිත් ඉන්නෙත් එහෙමමනේ. ඉතින් ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ අපේ වෙනස මොකක්ද? සමහර අය කියනවා ශ්‍රමණ බවත් ගෞතමියොත් කියනවා සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලන්න කියලා. ඉතින් අපිත් අපේ ශ්‍රාවකයන්ට උගන්වනවා අපිත් එහෙමයි පුරුදු කරන්නේ. ඉතින් ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ අපේ වෙනස මොකක්ද? තවත් තැනක පෙන්නනවා භික්ෂුන් වහන්සේලා වැඩිහාම ශ්‍රමණ බවත් ගෞතමියෝ සප්ත බොජ්ජංග වඩන්න කියලා කියනවා. සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පිටි සම්බොජ්ජංගය, පස්සත් සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ෂා සම්බොජ්ජංගය. ඉතින් අපිත් අපේ ශ්‍රාවකයන්ට උගන්වන්නෙත් එහෙමයි, අපි කටයුතු කරන්නෙත් එහෙමයි. ඉතින් ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ අපේ වෙනස මොකක්ද? එකක්මනේ කියන්නේ, එකම අනුශාසනාවක්, එකම දේශනාවක් නේ කරන්නේ. වෙනසක් නැහැ නේ කියලා මෙහෙම කියන අවස්ථා තියෙනවා. නිසා බුදුරජාණන් වහන්සේ තැන්වලදී ඒ වෙනස පෙන්වලා දෙනවා. මගේ ශාසනය තුල මෙන්න මේකයි වෙනස. ඒගොල්ලොත් අනිත්‍ය දුක්ඛ අනාත්මය බලනවා වෙන්න පුළුවන්. දැන් රූපේ අනිත්‍යයි කියලා ජීවිතේ පුරාම බැලුවා. වේදනා සංඥා සංඛාර විඥාන ටික ස්කන්ධ ටික අනිත්‍ය බවට, දුක් බවට, අනාත්ම බවට බැලුවා. වෙනක් වෙන්නේ නැහනේ, අපි ස්කන්ධ ළඟ නෙවෙයිනේ රැවටෙන්නේ. ස්කන්ධ යෙදিলা හදන දෙන්නේ, මවන දේ ළඟනේ රැවටෙන්නේ අපි හැමතිස්සෙම. ඒ රැවටෙන තැන, මැවෙන තැන බලන්නේ නැතුව, එතන හඳුනගන්නේ නැතුව ස්කන්ධ ටික බල බල හිටියට අපි මේ ශාසනය තුල ස්කන්ධ ටික ගවේෂණයක් තියෙනවා. බලනවා අපි හඳුනගන්නවා ස්කන්ධ සත්ව පුද්ගල ආත්ම භාව වශයෙන් ගත හැක්කක්ද කියලා හොයාගෙන එනවා. එකක්වත් ගන්න පුළුවන් දේවල් නෙමෙයි. එහෙනම් කොතනද තියෙන්නේ මේ රැවටීම? ඔන්න අපිට හම්බ වෙනවා මේ ධාතුව යෙදුණු තැන මෙන්න මෙහෙම එකක් මැවෙනවා. රැවටින්නේ එතන දකින, අහන, දැනෙන, දැනගන්න දේ තුල. එතකොට දැන් මේ ටික හිබේ හටගන්නේ මේ ස්කන්ධ ටිකේ. එතකොට අපි ස්කන්ධ ටිකේ අනිත්‍ය අපි බලනවා. බලන්නේ මේ අහන, පෙනෙන, දැනෙන, දැනගන්න දේ අනිත්‍ය බවට හඳුනගන්න. මේ හේතු නිසා හටගත් දේ මේ හේතු නිරුද්ධ වෙනකොට මෙතනත් නිරුද්ධ වෙනවා කියලා බලා ගන්න ඕන නිසා අපි ස්කන්ධ ටික නැවත නැවත බලනවා. මේසක් නැත්තම් මූල පරීක්ෂණයෙන් අපි හඳුනගත්ත මූල ප්‍රතිපදාවෙන් හඳුනගත්ත ඊට ප්‍රතිපදාවෙදිත් නැවත බලන්නේ ඵලයේ අනිත්‍යතාවයේ අනාත්ම බව හඳුනා ගැනීම සඳහා හේතුයේ අනිත්‍ය අනාත්ම බව බලනවා. ඒ නිසා හේතුව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්න ඕන පුරුදු කරන්න ඕන. හැබැයි එහෙම බලලා පුරුදු කරලා යම් මොහොතක අපි එන්න ඕන මාර්ගය කියන තැනදී මෙන්න මේ ධාතුයේදීලා මේ හේතු ටිකයේදීලා හට ගන්න දේ තුලයි රැවටෙන්නේ. එතන අනිත්‍ය බව දුක් බව අනාත්ම බව බලන්න පුළුවන් වෙන්නේ. මෙය නිර්මාණය වෙන්නේ මේ හැදෙන්නේ දකින්හන දැනෙන බව ඇති වෙන්නේ මෙන්න මේ හේතු ටිකයේදීලා. ඒ හේතු මෙන්න මේ ලක්ෂණ වලින් යුක්තයි කියලා බැලුවොත් ඒක ආශ්‍රෝගය වෙන ප්‍රතිපදාව මේ සරුවක් සාසනික ප්‍රතිපදාව වෙනවා. ඉන්සාන විතරම හේතුව විතරක් නෙමෙයි ඵලයක් එක්කම එතනින්ම පටන් ගන්නවා නම් තමයි වඩා නිවැරදි. ඝන සංඥාව. ඝන සංඥාව කියලා කියනකොට බොහෝ දේ බොහෝ වාරයක් එකතු වෙලා තමයි අපිට මක්කට ගන්න. අපි මතු පිටින් ගත්තොත් මතු පිටින් මේක දිනි දර්ශනයක් හැටියට ගත්තොත් මොන වගේ දෙයක් ගන්න පුළුවන්. සමූහයක් එකතු කරලා එකක් හදා ගන්නවා. දැන් අපි ගිනි වලල්ලක් ගිනි පෙනෙල්ලක් රාත්‍රී කාලේ අඳුරේ ඉඳගෙන කෙනෙක් කරකෙව්වොත් අපිට ගිනි පෙනෙල්ලක් පේන්නේ ගිනි වලල්ලක්ම පේනවා. හැබැයි ගිනි වලල්ලක් අපිට පෙනුනට එතන තියෙන්නේ ගිනි පෙනෙල්ල. ඒක කරකැවීමේ වේගය මත අපේ ඇසට දැනෙන මායාවක් විතරයි ගිනි වලල්ල මේ වගේ සමානයි. ඊළඟට දැන් බලන්න අපි අම්මා කියනකොට අයන්න කියනකොට මයන්න මායන්න නැහෙනි තාම නෑ. අල්මයන්න කියනකොට අයන්න මෙකිලා අල්මයන් ඉපදි මායන්න ඉපදිලා නෑ. මා කියනකොට අයන්නත් අල්මයන්නත් දෙකම. නමුත් අපි අම්මා කියලා විවාහාරයක් කරනවා මේ ටික ඔක්කොම එකතු කරගෙන. ඉතින් මෙන්න මේ වගේ ධර්මතාවයක් තමයි අපි හැමතිස්සෙම අපට දැනගැනීම කියන දැකීම් දැනීම් දැනගැනීම් කියන තැන්වලට එනකොට යෙදිලා තියෙන්නේ. මොකද එක තැනකින් නෙමෙයි මේක වෙන්නේ. අවස්ථා පියවර කීපයක් තුල සිද්ධ වෙන්නේ. අපි ඊයේ ගැන ටිකක් කතා කළා. අර ශබ්දය ඉසුරු කරගෙන ගැටීමක් වෙනකොට ඊළඟට ඒ ශබ්දය ගැන හිතන මෙනෙහි කරන අවස්ථාවට යනකොට හටගත් ධර්මයන් නිරුද්ධ වෙලා නමුත් තාම තියෙන බවට හැඟීමක් සංඥාවක් දැනීමක් ඇතුව මෙරිච්ච දේ පිළිබඳව තියෙනවා කියන අදහසකින් සීකරන මෙනෙහි කරන බවක් තියෙනවා. ඊළඟට තමයි දැන් අපි මිනිස් කය කියන එක ගත්තාම කෙස් හැටියට ගත්තාම වෙනවා. ලොම් වෙනමයි, නිය වෙනමයි, දත් වෙනමයි, හැම වෙනමයි, මස් වෙනමයි, නහර වෙනමයි, මේවා වෙන වෙනම එක් කරන්නේ. එතකොට වෙන වෙනම ගත්තාම වෙන වෙනම සංඥා. ඒත් මේ ටික එකතු වෙලා එකක් හැදෙනවා. මම උදේ කිව්වා කෝටු ටිකක් එකට එකට තියුවාම ධර්මිතියක් කියලා එකක් හැදෙනවා. දැන් ධර්මිතියක් හැදුනහම මෙතන තියෙන්නේ මොකක්ද? ධර්මිතියක් කියලා 아무 දෙයක් නැහැ කෝටු ටික හැරෙන. නමුත් කෝටු ටික එකතු වෙච්ච තැන පෙර නොතිබී දෙයක් හටගන්නවා. ධර්මිතියක් කියලා එකක් කොහෙවත් තිබුණාද? කොහේ ඉඳලාවත් ආවද? පෙර නොතිබීම හටගන්නවා මෙන්න මේ හේතු ටික එක එක කියලා. ඒ වගේ අපි යමක් දැනගන්නවා කියනකොට මෙන්න මේහා ක්‍රියාවලිය බොහෝ කාර්යයන් බොහෝ ධර්මතාවයන්ගේ ප්‍රතිඵලයක් වෙනවා. යම් යම් දැනගැනීමකට හැකීමකට පැසීමකට දැනීමකට දැනගැනීමකට එනවා කියනවා. එතකොට ඥාන සංඥාව දුරු කරනවා කියලා කිව්වෙන් පස්සේ දැන් අපිට රූපය දකිනකොට කය දකිනකොට මනුෂ්‍ය ස්වභාවයෙන් පෙනී හිටිනවා. දැන් අපිට පුළුවන් ඕනනම් සම්මතය තුළ මේක වෙනස් කරන්න. මනුෂ්‍යෙක් වශයෙන් පෙනුණු දේ මොකක්ද? කෙස්ද මනුෂ්‍යයා, ගොම්ද මනුෂ්‍යයා, නියද මනුෂ්‍යයා, හමද මනුෂ්‍යයා, දත්ද මනුෂ්‍යයා, මාසද මනුෂ්‍යයා, නහරද මනුෂ්‍යයා, ඇටපටිද මනුෂ්‍යයා, ඇටමිදුලු මනුෂ්‍යයා. මේ විදිහට මේක මේකට පෙනිච්චදී ඒකත්වයෙන් මිනිසෙක් හැටියට පෙනිච්ච දේ විසිරවන්න පුළුවන්. එතකොට විසිරවලා බලනකොට අපිට පේනවා මෙතන මිනිසෙක් නැති තැනක මිනිසෙක් කියන අදහසක් විතර ඉපදිලා කියනවා. මිනිසෙ නැහැ කියලා උත්තරේ තමයි හංගද්දෙනේ ගන්න. ඒක වැරදිම ගත්තොත් මිනිසෙක් කියන අදහසට ඇවිල්ලා බලනවා. පිටතට බලනකොට මිනිසෙක් කියලා සත්වයෙක් කියලා ගන්න බැරි තැනක මනුෂ්‍යයෙක් කියන අදහසක් දෘෂ්ටියක් ඉපදිලා නේද කියන එක ඉස්සෙල් හැම තිස්සෙම රූපයක් දෘෂ්ටියක් ස්කන්ධයක් දෘෂ්ටියක් දෙක වෙන් කරගන්නයි බලන්න ඕනේ. එහෙම වුණොත් තමයි මිදෙන්න පුළුවන් වෙන්නේ. එතකොට පේනවා එහෙනම් මෙබඳු රූපයක් ඇති තැන මෙබඳු ධාතුවක් ඇති තැන මෙහෙම දෘෂ්ටියක් උපදිනවනේ. අන්න දුකයි සමුදයයි දෙක වෙන් වෙන්නේ මේ. එතකොට සමුදයයි දුරු කරන්න ඕනේ. දුක දුරු කරන්න කිව්වේ නේ. කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? දුක පිරිසිඳ දකින්න කිව්වා. සමුදය ප්‍රහාණය කරන්න කිව්වා. නිරෝධය සාත් කරන්න කිව්වා. මාර්ගය වඩන්න කිව්වා. දුක පිරිසිඳ දකින්නයි කිව්වේ. දුක දුක හැටියට දකින්න විතරයි කිව්වේ. දුක පිරිසිඳ දකිනකොට ඉබේමයි සමුදය ප්‍රහාණය වෙන්නේ. සමුදය ප්‍රහාණය වෙනකොට ඉබේමයි නිරෝධය සාර්ථක වෙනවා. නිරෝධය සාර්ථක වෙනවා කියන්නේම මාර්ගය වැඩෙනවා. එතකොට මාර්ගය වඩනවා කියලා කියන්නේ නිරෝධය සාර්ථක වෙන එකට. නිරෝධය සාර්ථක වෙනවා කියන්නේ සමුදය ප්‍රහාණය වෙනකොට. සමුදය ප්‍රහාණය වෙනවා කියන්නේ දුක පිරිසිඳනවා. එහෙනම් කරන්න තියෙන්නේ දුක පිරිසිඳ දකින්නවා කියන එක ක්‍රියාව විතරයි. එතකොට අපි දැන් කිව්වේ වටාපතක් මලක් මොනවා හරි සිතින් දැන් අපි භාවනා කරමින් ඉන්නකොට දැනගැනීමට එනකොටම දැනගැනීම ඇති වෙච්ච තැන යෙදিলা තියෙන මේ දුක්ඛ ලක්ෂණ ටික කියන එක බලනකොට අපි දුක පිරිසිදු දකිනවා. දුක පිරිසිදු දකිනකොටම අර මලක් දෙයක් කෙනෙක් තාත්තා අම්මා දුව පුතා කියලා දැනගැනීමක් ඇති වුණා නම් ඒක අතහැරෙනවා. ඒ කියන්නේ සමුදේ පුද්ගල භාවයේ අතහැරෙනවා. සමුදේ දුර වෙනවා. ඊට සාපේක්ෂව උපදින්න තිබිච්ච දුක නූපදිනවා. නිරෝධය සාත් වෙනවා. මග වෙන මේකම කාරණාව තුළ මේ සියල්ල සිද්ධ වෙනවා. හඳයි ඔන්නම් විවේකයක් ටිකක් වුණා විනාඩි 10ක් දෙක. අකමැති දේවල් තුන. අකමැති දෙයක් ලොව නිර්මාණය වෙන්නේ කැමති දෙයට සාපේක්ෂවමයි. අපි යමක් හොඳ නැහැ කියලා කියන්නේ මේකට වඩා එක හොඳ නැහැ කියන එක නේද? නිතරම යමක් හොඳ නැහැ කියලා කියනකොට ඊට වඩා හොඳ එකක් තියෙනවා කියන අදහසක් අපි ළඟ එළඹ සිටලා තියෙනවා. එතකොට හොඳ හා නරක කියන දෙකට බෙදෙනවා කියනකොට බෙදෙන ස්වභාවය අපි තුල තියෙනවා කියනකොට අපි අවිද්‍යාවෙන් සක්කාය දෘෂ්ටිය කියන තැනට ඇවිල්ලා
එතකොට අපි මාර්ගයෙන් පහළට ඇවිල්ලා එතනයි ඉන්නේ. නමුත් ඒ තුල යම් වෙනස්කම් කරන්න පුළුවන්කම තියෙනවා. එතනදී අකමැති දේ තුල අපට ඉපදිලා තියෙන්නේ. අකමැති කියනකොටම අරමුණට අකමැති කියනකොටම එතන තියෙන්නේ මොකද්ද? ද්වේෂයිද? කැමති කියන තැන යෙදිලා තියෙන්නේ ලෝභයිද? ලෝභ ද්වේෂ දෙක තමයි කැමති අකමැති බව තුල තියෙන්නේ. එතකොට කැමති අකමැති දෙකම දුරු කරන්න ඕන එක. ලෝභ දේශ කියන දෙකම දුරු කරන්න ඕන එක. ඒ නිසා කැමති අරමුණක් අකමැති අරමුණක් මේ දෙකේම ඇත්ත බලන්න වෙනවා. මේ දෙකේම ඇත්ත බලන්න වෙනවා. ලෝභයේ සංසිඳෙන්න ලෝභයේ උපදින අරමුණ දිහා බලන්න වෙනවා. දේශයේ උපදින තැන දේශයේ සංසිඳන විදියට අරමුණ බලන්න වෙනවා. දැන් අරමුණ එකයි කමතහන් වෙනස් වෙන්නේ. කැමැත්ත දුරු කිරීම සඳහා, කාමච්ඡන්දය දුරු කිරීම සඳහා අසුබ වශයෙන් බලන්න. අකමැත්ත පටිගේ දුරු කිරීම සඳහා මෛත්‍රිය වඩන්න වෙනවා. එහෙම නැත්නම් සමත වශයෙන් ගත්තාම ඒකිනෙකට එක එක. හැබැයි මාර්ගය තුලදී ওই දෙකටම එකයි. දෙකටම එකයි. මොකද අකමැත්ත උපදින්නෙත් යමකට සාපේක්ෂව. ඔය කැමැත්ත උපදින්නෙත් යමකට. යමක් දෙයක් වශයෙන් ගත්ත දේ වරදවා ගත්ත තැනක් තියෙනවා. එතන නිරවුල් කරනකොට දැනගැනීම ඇති වුණේ කොතනද කියලා නිරවුල් වෙනකොට අපි කී අවිද්‍යාව දුරු වෙනකොට පුඤ්ඤ අපුඤ්ඤ ආනන්‍ය ත්‍රිවිධ සංඛාරම දුරු වෙනවා කියලා. එතකොට මේ ශාසනය තුළ ප්‍රතිපදා දෙකක් තියෙනවා. එකක් මුලින්ම දුරු කරන එක. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උපමාවක් ඔකට සංයුත්ත නිකායේ මට මතක ඇටියට. අඹ ඉත්තක් තියෙනවා. අඹ ගෙඩි කීපයක් තියෙන එකම අඹ ඉත්තක් තියෙනවා. කෙනෙකුට කැමති නම් පුළුවන් එක සැරේම ඒ ඉත්තම කපලා බිමට දාන්න. කැමති නම් පුළුවන් එක එක ගෙඩි කඩා ගන්න. දැන් අපි දැන ගැනීමකට ඇවිල්ලා ඊට සාපේක්ෂව තමයි මේක ලස්සනයි සුබයි කියලා ගැනීම හෝ මේක නම් අවලස්සන දෙයක් හෝ ගැනීම. අපි එතන නතර නොවි දැන ගැනීමක් ඇති වුණ දැන ගැනීම මෙන්න මේ හේතුවෙන් හටගත්තේ කියලා ඒ එතන යෙදිලා තියෙන ධර්මතාවයේ අවිද්‍යාව දුරු වෙන විදිහට බැලුවොත් අර අඹිත් එකතරේ අත්‍යම කැපුවා වගේ ඔක්කොම ටික ගෙඩි ටික එකතරේ වැටෙනවා. ලෝභ දේශ මොහ අකුසල ගති යම් තාක් වේ නම් ඒ සියල්ලම නිරෝධයට යන විතර බැලුවා. අවශ්‍ය නම් පුළුවන් දැන් දේශය ඇති වුණා. දේශය කියන්නේ ව්‍යාපාදයේ මෙතන අපුරු හිතක්, භයානක හිතක්, අකුසල හිතක් ඒක ගෙවන්න ඕන කියලා මෛත්‍රිය වඩන්න පුළුවන්. මෛත්‍රිය වඩලාලු දේශය දුරු කරලා අසුභේ වඩලා පුළුවන් කාමච්ඡන්දය දුරු කරන්න, දස සංවේග වස්තු මරණ සති වගේ දේවල් වඩලා ලෝක සංඥාවන් වඩලා පුළුවන් තියෙන විද්‍ය දුරු කරන්න, උද්දච්ච කුක්කුච්චයේ ඉසිරෙන බව දුරු කරන්න ආනාපාන සතිය වඩනවා, විචිකිච්ඡාව දුරු කිරීම සඳහා ධර්මයට අනුව ප්‍රතිසම්පාදයට අනුව ධර්මයේ විමසා බලනවා. මෙසේ එක එක ක්‍රම අනුගමනය කළ ඒ අවස්ථාවට එළඹෙන නීවරණ යටපත් කිරීම සඳහාත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර එකම ක්‍රමයක් තුළ, ඒ කියන්නේ අර gediyen gediya kada gannawa wage එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් ඔක්කොම එකවර අබිත්තම දිවට වටන් වැටෙන්න මුලින්ම කැපුවාම ඔක්කොම එක සැරේ වැටෙනවා වගේ අවිද්‍යාව දුරු වෙන විදිහටම බැලුවොත් අපි පඤ්ඤා විමුක්තියෙන් විමුක්තිය ලබනවා. නමස්කාරය. නාම ධර්ම කියලා කියවෙන පස්සේ ඇත්තටම සතර මහා ධාතුව හා සතර මහා ධාතුවෙන් හටගත් රූප හැරෙනකොට සෙසු දේ තමයි චිත්ත චෛතසික ධර්ම. මේ සියල්ලම නාම ධර්ම වලට අයිති. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. එතන තියෙනවා සබ්බ චිත්ත සාධාරණ කියලා කොටසක්. හැම හිතකම පහළ වෙන සාධාරණ චෛතසික ටිකක් තියෙනවා. හැම හිතක කොයි හිතක් පහළ වුණත් මේ සාධාරණව පස්සේ කියන චෛතසිකය පහළ වෙනවා, වේදනා චෛතසිකය පහළ වෙනවා, සංඥා චෛතසිකය පහළ වෙනවා, සංඛාර සිතන චේතනා චෛතසිකය පහළ වෙනවා, මනසිකාර්ය පහළ වෙනවා. හැබැයි මේවේ නානත්වයක් තියෙනවා. චේතනා කියන්නේ මේ ඔක්කොම මේවයි. දැන් වේදනා කියනකොට සැප වේදනා, දුක් වේදනා, අදුක්ම සුඛ වේදනා. සංඥා කියනකොට එතන නිත්‍ය සංඥා තියෙනවා, ආත්ම සංඥා තියෙනවා, අනිත්‍ය සංඥා තියෙනවා, අසුභ සංඥා තියෙනවා, විවිධයි එතන. සංචේතනා කියලා කියනකොට එතන කුසල සහගතව හිතන්න පුළුවන්. කුසල සංචේතනා තියෙනවා, අකුසල චේතනා තියෙනවා. කුසල චෛතසික තියෙනවා, අකුසල චෛතසික තියෙනවා. කුසලද නොවු අකුසලද නොවු අව්‍යාකෘත චෛතසික. එතකොට මේ මේන් යම ඒ අවස්ථාවේදී සමහරලාට කුසල චෛතසිකයක් දෙන්නත් පුළුවන්, අකුසල චෛතසිකයක්. නමුත් ප්‍රධාන වශයෙන් ගත්තාම හැම හිතකම පස්ස වේදනා සංඥා චේතනා මනසක් මේ චෛතසික ටික යෙදিলা තියෙනවා. චෛතසික 52ක් තියෙනවා. චෛතසික 52න් වේදනා සංඥා කියන දෙකයි චෛතසික දෙක වෙනම ස්කන්ධ හැටියට දක්වලා තියෙනවා. සෙසු චෛතසික 50ම සංඛාර කියන වචනයට අයිති ස්කන්ධ පහ දක්වන තැන. එතකොට චෛතසික 52න් වේදනා චෛතසිකයත් සංඥා චෛතසිකයත් වෙන්කොට දක්වලා ඉතුරු චෛතසික 50ම සංඛාර ස්කන්ධය. මොකද සංඛාර කියනකොට එතකොට මේ මොහොතේ මෙනෙහි කිරීම කුසල සහගත වෙන්න පුළුවන්. කුසල චෛතසිකයක් හිතන්න පුළුවන්. ඊළඟට මොහොතේ ලැබෙන අරමුණත් එක්ක අකුසල චෛතසිකයක් හිතන්න. මාර්ග සිතක නම් කුසලද නොවුව අකුසලද නොවුව අව්‍යාකෘත සිතක් චෛතසිකයක් උපදින්න පුළුවන්. එතකොට චේතනා කියලා දක්වන ඒ තැන ඒ සියලු දේ අයිති වෙනවා. ස්කන්ධ වශයෙන් දක්වනකොට ඒ ආකාරයෙන් දක්වන වෙන වෙනම චිත්ත චෛතසික රූප කියලා පරමාර්ථ ධර්ම දක්වනකොට චෛතසික කියනකොට ඒ සියල්ල ඒ තුල ඇතුළත් වෙනවා. සතර මහා ධාතු හා සතර මහා ධාතුන් හටගත් දේ රූප චෛතසික 52 චෛතසික චිත්ත චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ ජීවා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ වශයෙන් වෙන හිත චිත්තේ හැටියට චිත්ත ජයසික රූප ටික දැන හඳුනගත්තහම ලැබෙන තැන තමයි නිබ්බාන. චිත්ත ජයසික රූප නිබ්බාන කියලා කියන සතර පරමාර්ථ ධර්ම. එනිසා හඳුන ගන්න බලන්න ඕන. දැන් ආයතනයේට අරමුණක් ගැටුණාම සිත උපදිනවා. උපදින හිතත් එක්කම ඒකුප්පාද නිරෝධාච එකටම උපදින්නේ චෛතසික. ඒකුප්පාද එකටම උපදිනවා, නිරෝධාච එකටමයි නිරුද්ධ වෙන්නේ. චෛතසික ඉතුරු වෙද්දී සිත මැරෙන්නේ නැහැ. සිත ඉතුරු වෙද්දී චෛතසික මැරෙන්නේ නැහැ. සිතත් චෛතසිකත් දෙක එකටම උපදිනවා, එකටමයි මැරෙන්නේ. එක ආලම්භණී එක වස්තුවේමයි පිහිටන්නේ. වෙන වෙනම තැන් තැන් වල නැහැ, එකටමයි පිහිටන්නේ. ඒ නිසා මේවට කියන සම්බසිත සාධාරණ සමිතකම පහළ වෙනවා.